SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අප්‍රේල් මාසේ 21 වෙනිදා සිකුරාද දවසේ ගෙවී යන සතියේ ලුව වටා සිදුවෙච්ච නැත්නම් සිදුවෙමින් පවතින වැදගත් සහ උණුසුම් පුවත සම්පීඩනය කරන්නයි දැන් අපි බලාපොරොත්තු වන්නේ SBS සිංහල ගුවන්විදුලියේ ලුව වටා විශේෂංගෙන්. මේ විදේශ විත්ති සමාලෝචනයේට අපි අදත් සුපුරුදු විදිහටම එකතු කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රතිචාලයේ මාධ්‍යවේදී විදේශ විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන් සුබෝදයසනක්.
ආයුබෝවන් මදුර.
හොඳයි අමල්, අපි අපේ කතාබහ පටන්ගමු සුඩානෙන්. මේ වන විට මේ සතියේදී ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල උඩින්ම සිරස්තලයක් බවට පත්වෙච්ච ප්‍රවෘත්තියක් තමයි මේ සුඩානයේ හමුදා සහ මේ පැරාමිලිටරි කණ්ඩායම අතර සිද්ධ වෙන ගැටුම් වලින් සිය ගණනක් මරුමුවට පත්වීම සහ සිය ගණනක තුවාල ලැබීම. මේ වන විට වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද සහ විශේෂයෙන්ම මේ ගැටුම් වලට හේතු මොනවද මේ වන විට පැහැදිලි වෙලා තිබෙන්නේ?
මදුරා, මේ වෙනකොට 300කට ආසන්න සාමාන්‍ය සිවිල් ජනතාවක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම සූඩානයේ අගනුවර, කාටූම් අගනුවර ඉන්න සාමාන්‍ය වැසියන්ට තමන්ගේ නිවස්වලින් ආරක්ෂිත ස්ථානවලට යන්න ඒ අවකාශය නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ වෙනකොට සියලුම තානාපති කාර්යාල, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් මේ දෙපාර්ශ්වයේ නිවීමක් කළ තියෙනවා. මේ යුද්ධයට කොටු වෙලා ඉන්න සාමාන්‍ය ජනතාවට ඒ ප්‍රදේශවලින් ඉවත් වෙන ඉඩකඩ ලබා දෙන්න කියලා. නමුත් ඒකට මේ යුද්ධයට සම්බන්ධ වෙලා තියෙන මේ දරුණු ප්‍රහාරවලට මේ නායකත්වය දෙන ඒ හමුදා කාණ්ඩ දෙකක නායකයන් මේ වෙනකොට ඒ සටන් විරාම යෝජනාවකට දෙපාරක් එකඟ වෙලා, නමුත් ඒවා ඔවුන් පිළිපැද්දෙන්නේ නැහැ. මේකේ වෙලා තියෙන්නේ මදුර, රටේ සාමාන්‍ය හමුදාවත් ඒ වගේම සාමාන්‍ය හමුදාව එක්කම කටයුතු කරපු අතුරු හමුදාවක් කියන මේ පැරාමිලිටරි කණ්ඩායමක්, මේ දෙගොල්ලෝ අතර තමයි මේ දැන් සටන ඇති වෙන්නේ මදුර. මීට අවුරුදු දෙකකට කලින් සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් කියලා බලය අල්ලාගත්තු ජෙනරල්වරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ ජෙනරල්වරුන් දෙදෙනාගෙන් දෙවෙනියා, ඔහු තමයි අතුරු හමුදාවක් ඇති කරලා ඔහුට පසු අවශ්‍ය නම් මේ අතුරු හමුදාව රජයේ හමුදාවන් සමග ඒකාබද්ධ කරන්නේ. ඉතින් මේ කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ දෙපළ අතර ඇති වෙලා තියෙන එකඟතාවයකට ඒමට ඔවුන් නොහැකි වීමත් එක්කලා ඔවුන්ගේ මතභේද උඩුදුවලා දැන් මේ දෙපළ බල අරගලයක යෙදිලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ වෙනකොට රට තුල අලුත් යුදමය තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ගුවන් හමුදාව පාවිච්චි කරමින් අතුරු හමුදාවල ස්ථානවලට බෝම්බේල් හෙලීමටත්, ඒ වගේම මේ අතුරු හමුදාවලට අයත් බටපිරිස් රටේ සාමාන්‍ය හමුදාවේ ඉන්න හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමටත් දැන් දිගින් දිගටම සිද්ධ කරනවා. ඉතින් මෙතනදී සාමාන්‍ය ජනතාව ගැන සලකන්නේ නැතිව, තැකීමක් නැතිව මේ කරන යුද්ධය නිසා මේ වෙනකොට කාටූම් අගනුවර තියෙන රෝහල් වලින් බහුතරයක් වසා දමලා තියෙනවා. මොකද මේ රෝහල් කාර්ය මණ්ඩලයට තමන්ගේ කටයුතු කරගන්න බැරි තරමට රට තුල මේ සිවිල් යුද්ධය වර්ධනය වෙච්ච නිසා.
ඒ අතරේ ඒ කලාපේම තවත් ඛේදවාචකයක් වාර්තා වුණා මේ සතියේ මැද භාගයේදී. තමයි මේ යේමනයේ පුණ්‍යාධාර බෙදාදීමේ උත්සවයකදී තවත් පුද්ගලයන් 80කට අධික පිරිසක් මියගොස්ස තවත් සිය ගාණක් තුවාල ලබා තිබෙන බව. අමල්, මේ සිද්ධියට හේතුපාදක වෙලා තිබෙන්නේ කුමන කාරණාවක්ද?
මේකත් ඇත්තටම ඉතාමත්ම ඛේදජනක කතාවක් මදුර. යේමනයේ සන අගනුවර ඉතාමත්ම ඉන්න ජනතාවගෙන් අති බහුතරයක් දුගී දුප්පත් බවට පත් වෙලා තියෙන මේ කාලයක් තිස්ස රට තුල තියෙන සිවිල් යුද්ධ නිසා. ඉතින් මෙතනදී මේ රමදාන් උත්සවයත් එක්කලා ඒ නගරයේ වැසියන්ට යම්කිසි ආධාර මුදලක් ලබා දීමේ කටයුත්තක් සංවිධානය කරලා තිබුණා. එතනදී ඒ සංවිධායකවරුන් බලාපොරොත්තු වුණාට වඩා අති විශාල පිරිසක් ඇවිල්ලා තිබුණා මේ මුදල් ලබා ගන්න. මෙතනදී ඔවුන් ඇත්තටම ලබා දීලා තියෙන්නේ අපිට ඔස්ට්‍රේලියානු ඩොලර් 10කට වඩා අඩු මුදලක් තමයි එක පුද්ගලයෙකුට මේ ආධාර හැටියට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ මුදල් මේ ඉතාමත් සුළු මුදල වුණත් ලබා ගන්න ඒ ආපු දැවැන්ත සෙනග නිසා දැඩි තෙරපීමක් ඒ ප්‍රදේශයේ ඇති වෙලා දැනට වාර්තා වෙලා තියෙන විදිහට 80 දෙනෙක් විතර ජීවිතක්ෂර පත් වුණයි කියලා. ඉතින් ඒකට තවත් හේතුවක් තමයි මේ අති විශාල ජනකායක් එකොරක් වෙනකොට ඒ හූදි කැරලිකරුවන්, අතර මේ ප්‍රදේශයේ බලය අල්ලාගෙන ඉන්න හූදි කැරලිකරුවන් ඔවුන් මේ ජනතාව පාලනය කිරීම සඳහා අහසට කීප වතාවක්ම වෙඩි තිබ්බයි කියලා වාර්තා වෙනවා. මේ එක වෙඩි තැබීමක් නිසා විදුලි රැහන් වලට වෙච්ච හානියක් නිසා විදුලි රැහන් කඩා වැටිලා ඒ ප්‍රදේශයේ පිපිරීමක් ඇති වුණයි කියලා වාර්තා වෙනවා. ඒකත් එක්කලා ජනතාව කලබල වෙලා හිස් ලූලූ අත දුවන්න උත්සාහ කිරීමෙන් තමයි මේ විදියට ලොකු තෙරපීමක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් අද මුළු අපි බැලුවොත් යේමනේ මුළු මුළු යේමනේම ජනගහන දිහා බැලුවොත් මදුර 2/3කට වැඩි පිරිසක් ඉතාමත්ම අන්ත අසරණ දුගී තත්ත්වයට පත්වලා ඉන්නවා කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ මේ යුදමය තත්ත්වය නිසා මේ ප්‍රදේශයේ ජනතාවට ඇත්තටම සහන ලබා දී සහනාධාර ලබා දීමත් දුෂ්කර කාර්යයක් වෙලා තිබුණ පහුගිය කාලේ. නමුත් දැනට මාස 6කට විතර කාලයක ඉඳලා සටන් විරාමයක් මේ යුද්ධයට සම්බන්ධ පාර්ශ්වයන් සටන් විරාමයක් පිළිපැදීමට එකඟ වෙච්ච නිසා යම් කිසි දුරකට සටන් අඩුවලා තිබුණා. නමුත් මේ විදිහට මේ රාමදාන් ආධාර බෙදන්න ගිහිල්ලා මේ වෙච්ච ඛේදවාචක ඉතාමත්ම කනගාටුදායකයි. මෙතන මේ මැරිච්ච පිරිසකින් වඳුර වැඩි ප්‍රමාණයක් කාන්තාවන් හා දරුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ඉතින් ඒ මෙතනින් පිළිබිඹු කරන්නේ කොතරම් දුගී තත්වයකට මේ අරාබි රාජ්‍ය, අපි අරාබි කරේ බැලුවොත් තියෙන දුප්පත්ම රාජ්‍ය. ඉතින් මේ ජනතාව රටේ කොතරම් සම්පත් තිබුණත් ජනතාව අද ඉතාමත්ම අන්ත දුගී තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ විදිහට තවත් ඛේදවාචකයට උන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ.
හොඳයි, යේමනේ ඉඳලා අපි මීළඟට ගමන් කරන්නේ යුක්‍රේනයට. යුක්‍රේනය සඳහා ඇමරිකාව තවත් ඩොලර් මිලියන 325ක අලුතෙන් යුදාධාර පැකේජයක් නිවේදනය කළ තිබෙනවා. අමල්, දිගින් දිගටම ඇමරිකාව යුක්‍රේනයට මෙවැනි යුදාධාරය වගේම මුල්‍යාධාර ප්‍රකාශයට පත් කළ ලබා දීලා තිබෙනවා. මේ වන විට රුසියා යුක්‍රේන යුද්ධයේ නවතම තත්ත්වය සහ ඇමරිකාවේ මේ ආධාර සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද?
මෙතන මදුර දැන් පහුගිය දින කිහිපය පුරාම යුක්‍රේනයේ බක්මුට් කියන ප්‍රදේශයේ රුසියානු හමුදාව දැඩි ලෙස ඒ ප්‍රදේශයට පහර දීලා ඒ ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට සූදානම් වෙනවා. නැත්නම් ඒ තමන් දැනට අත්පත් කරගෙන තියෙන ප්‍රදේශවල බලය තහවුරු කරගනිමින් ඉන්නවයි කියලා වාර්තා වෙනවා. ඒකම යුක්‍රේනයේ අගනුවරටත් විටින් විට දුරස්ථාවි භාවිතා කරමින් රුසියාව ප්‍රහාර එල්ල කළයි කියලා වාර්තා වුණා. ඉතින් මේ විශේෂයෙන්ම දුරදිග ප්‍රහාර, නැත්නම් මේ ගුවන් ප්‍රහාර, ඩ්‍රෝන් යාත්‍රා පාවිච්චි කරගෙන කරන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ඒ අවශ්‍ය උපකරණ, එහෙම නැත්නම් ඒවා ඒ දුරදිග අවි නිෂ්ක්‍රිය කරන්නට අවශ්‍ය අවියාවිද නිසි ප්‍රමාණයට තමන්ට නැහැයි කියන කාරණාව යුක්‍රේනයේ දිගින් දිගටම කියන වටපිටාවක තමයි ඇමරිකාව අලුතෙන් මේ තවත් ඩොලර් බිලියන 325ක යුද ආධාරයක් ලබා දීමට එකඟ වෙලා තියෙන්නේ. දැන් මේ අලුත්ම ආධාරයත් එක්ක මදුර මේ වෙනකොට යුක්‍රේනයට ඇමරිකාව විසින් ලබා දුන්නු යුද ආධාරවල වටිනාකම ඩොලර් බිලියන 35ක්, එහෙම නැත්නම් මිලියන 35,000කට අධිකයි කියලා වාර්තා වෙනවා. ඉතින් මෙතරම් අධි විශාල මුදලක් ඇමරිකාව විසින් යුක්‍රේනයට ලබා දීලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම පේට්‍රියොටික් මිසයිල් කියන, එහෙම නැත්නම් දුරදිග මිසයිල බඩපවත්වන්න පුළුවන් ඒ පේට්‍රියොටික් කියන අධියාවිද පද්ධතිය, ඒ පද්ධතිය ලබා දීම ඇමරිකාව එතරම් කැමැත්තක් දක්වලා නැහැ. ඒ එක්කම තව ප්‍රහාරක හෙලිකොප්ටර් වගේව ලබා දීම සම්බන්ධෙනුත් ඇමරිකාව වැඩි කැමැත්තක් දක්වලා තිබුණේ නැහැ. නමුත් දැන් යුක්‍රේනයේ විශේෂයෙන්ම යුක්‍රේන් හමුදාව රුසියානු හමුදාව ඉදිරියේ නැවතත් පසුබැස්මකට ලක් වෙන වටපිටාවක තමයි මේ විදිහට දැන් යුද ආධාර තවත් වැඩි කරලා තියෙන්නේ. අපි මේක බැලුවොත් කොතරම් මුදලක්ද කියලා ශ්‍රී ලංකාව වගේ රටක, පොඩි රටක බැලුවොත් රටේ දළජාතික නිෂ්පාදනයේ භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මේ යුක්‍රේන් යුද්ධය ආරම්භ වීමත් එක්කලා ඇමරිකාව යුක්‍රේනයේ වෙනුවෙන් යොදවලා තියෙනවා. ඉතින් අති විශාල අවියායුධ සංඛ්‍යාවක් ප්‍රමාණයක්, බෝම්බ ප්‍රමාණයක් මේ වෙනකොට යුක්‍රේනයට ලබා දීලා තියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් යුක්‍රේන් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළා තියෙන්නේ තවමත් ඔහුට අවශ්‍ය ඒ ගුවන් යාන සහ යුද ටැංකි ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් ලැබිලා නැහැ. මේ වෙනකොට තවමත් තමන්ගේ හමුදාව ඒ රුසියාවේ ඒ තර්ජනයට මුහුණ දෙමින් ඉන්නවයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වාගේ තත්ත්වයක් තමයි තාමත් යුක්‍රේනයේ තියෙන්නේ. මේ අලුත් අවිවලින් ඇමරිකාව බලාපොරොත්තු වෙනවා දැනට මේ මේ මොහොතේ විශේෂම බක්මුත් වගේ ප්‍රදේශවල තියෙන යුදමය තත්ත්වය යම්කිසි විදිහකට යුක්රේනයට වාසියන විදිහට හසුරුවා ගැනීමට සමත් වෙයි කියලා ඔවුන් මේ අලුතෙන් ලබා දෙන ආධාර මුදලත් එක්කලා.
දයි ඔබරන්දෙන්න්නේ SBS සිංහල ගුවන් ඉදිලේ ලෝවටා විදෙස් විත්ති සමාලෝචනයත් සමඟයි අපි සම්බන්ධ කරගෙන සිටින ශ්‍ර ලංකාවේ සිට FP ප්‍රෘතිජාලයේ මාධ්‍යවේදී විදෙස් විත්තිවාර්තාකරු අමල් ජයසිංහ මහතා. හොඳයි, අපේ මීළඟ හැරවුම සිද්ධ වෙන්නේ චීනය සහ ඉන්දියාව දෙසටයි. මේ වසර මැදභාගය වන විට එක්සත් ජාතින්ගේ සංවිධානය ඇස්තමේන්තු ගත කරලා තිබෙන විදිහට අමල් මේ ඉන්දියාවේ ජනගහනය චීනය අභිබවායාමට නියමිතයි කියලා වාර්තා වනවා. ඇත්තෙන්ම චීනයේ යම් කිසි සීමා කිරීමක් නිසා මේ කාරණාව සිද්ධ වුණාද නැත්තං ඉන්දියාවේ මේ ජනගහනය වැඩිවීම නිරන්තරයෙන්ම පසුගිය වසරේ සිද්ධ වෙමින් පැවතිච්ච නිසා මේ තත්ත්වය උදා වෙලා තිබෙනවද දැනට වාර්තාවන තොරතුරු අනුව?
මේ අවුරුද්දේ මැද වෙනකොට මඳුර ඉන්දියාවේ ජනගහනය චීනයට වඩා මිලියන 3ක් විතර වැඩි වෙයි කියන ස්ථමේන්තුව තමයි තියෙන්නේ. එතකොට ප්‍රථම වතාවට ඉන්දියාව ලෝකේ වැඩිම ජනගහනය ඉන්න රට බවට පත් වෙනවා. නමුත් තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මේ ඉන්දියාවේ තියෙන ජනගහනය ඇත්තටම ඔවුන් ඇස්තමේන්තු කරන විදිහට මිලියන 1428ක් එහෙමත් නැත්නම් ඊට වඩා වැඩි වෙන්න පුළුවන්ද කියලා. මොකද බොහෝ විට ඉන්දියාව ජන සංගණනයක් මේ ඉතාලි මෑතකදී පවත්වලා නැහැ. මේ ඉන්දියාවේ ජනගහනය ගණනය කරලා තියෙන ඇස්තමේන්තුවක් හැටියටයි. එතකොට මීට කලින් අවස්ථාවේදී ඉන්දියාව අවසාන වතාවට සංගණනයක් පවත්වලා තියෙන්නේ 2011. ඉතින් ඒ 2011 ඉඳලා ජනගහනය වර්ධනය වෙච්ච හැටි එස්තමේන්තු කරාට ඇත්ත වශයෙන්ම රටේ ජනගහනය මීට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මොකද ඉන්දියාවේ ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශවල මරණත් ඒ එක්කම උපතුත් නියම විදියට ලියාපදිංචි වීමක් සිද්ධ වෙන්නේ නැහැයි කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා බොහෝ විට ඉන්දියාවේ ජනගහනය ඇත්ත ජනගහනයට වඩා අඩු සංඛ්‍යාවක් හැටියට තමයි වාර්තා වෙන්නේ කියලා විශ්වාස කරනවා. ඉතින් සමහරු කියනවා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ආකාරයට නිල වශයෙන් ඉන්දියාවේ ජනගහනය චීනය අභිභවායයි කියලා විශ්වාස කරාට සමහර විට මේ වෙනකොටත් එවැනි දෙයක් සිද්ධ වෙලා වෙන්න තියෙන ඉඩකඩ බොහොමයි කියලා වාර්තා වෙනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් අද දවසේ ලෝවට විශ්වංගේ අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ දකුණු සහ අග්නිදිග ආසියාවට, දකුණු සහ අග්නිදිග ආසියාව පුරා සිටින ජනතාවට මේ වන විට ඒ කලාපයේ අධික උණුසුමත් සමග දැඩි පීඩනයකට මුහුණ දීමට සිද්ධ වෙලා තිබෙනවා. මේ අධික උණුසුමට හේතු මොනවද සහ මේ තත්ත්වය තව කොපමණ කලක් පවතිනවාද කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ. අමල්?
ඔව් මදුර, මේ වෙනකොට දකුණු ආසියාවෙත් අග්නිදිග ආසියාවෙත් ඉතාමත්ම උණුසුම් දේශගුණයක් වාර්තා වෙලා තිනවා. මේක වාර්තාගත විදිහට උෂ්ණත්වයේ ඉහළ යාමක් හැටියට දක්වන, විශේෂයෙන් බැලුවොත් තායිලන්තේ වැඩිම උෂ්ණත්වයක් හැටියට වාර්තා වෙලා තියෙන සෙල්සියස් අංශක 44.6ක් වාර්තා වෙලා තිබුණා. මේක වාර්තාගතමය තත්වයක් කියලා සඳහන් වෙනවා. ඒ එක්කම බංග්ලාදේශයේත් මීට කලින් කවදාවත් නොතිබිච්ච විදිහට උෂ්ණත්වය අංශක සෙන්ටිග්‍රේඩ් අංශක 40ටත් ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ මුම්බායි නුවර කිට්ටුව පහුගිය දවසක තිබිච්ච එලිමහනේ තිබිච්ච උත්සවයකට සහභාගී වෙන්න පැමිණි 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා මේ උෂ්ණත්වයේ වැඩිවීම නිසා ඇතිවෙච්ච ඒ සංකූලතාවයන් නිසා. ඉතින් මේ වෙනකොට අපිට බලධාරීන් මේ රටවල බලධාරීන්ගෙන් දැනගන්න තියෙන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමත් එක්කලා මේ විදිහට කලාපයේ මීට කලින් අත්විඳිච්ච නැති විදිහට දැඩි උෂ්ණත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපි ලංකාව දිහා බැලුවත් ලංකාවෙත් මේ වෙනකොට ප්‍රදේශ 8කට විතර අනතුරු ඇඟවීම් කරලා තියෙනවා. උෂ්ණත්වයේ වැඩිවීම නිසා ජනතාවට රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ අව්වට යාමින් වැළකින්නයි කියලා. ඉතින් මේ තත්ත්වය අර ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක එහෙනම් අපි කියනවා මේ ක්ලයිමට් චේන්ජ් එකත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා උග්‍ර වෙලා තියෙන්නේ කියලා. සමස්තයක් හැටියට සෙන්ටිග්‍රේඩ් අංශක 2ක් හෝ 3කට වඩා වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2ක් හෝ 3ක වැඩිවීමක් මේ අවුරුද්දේ අප්‍රේල් මැයි වල ඇති වෙයි කියන මේ විශ්වාසය තියෙනවා. ඉතින් මේ විදිහට මේ ඉතාමත්ම දැඩි රස්නයක් තියෙන මේ දේශගුණය ලබන මාසේ අවසාන විතර වෙනකම් හෝ තියෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ වෙනකොට ඉන්දියාවේ 13 දෙනෙක් මැරිලා තියෙනවා. තායිලන්තේ 2 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරලා තියෙනවා. අනිත් ප්‍රදේශවල මෙතරම් දැනට වාර්තා වෙලා නැහැ. නමුත් දේශගුණික පැත්තෙන් බලපුවාම විශේෂඥයන් ඔවුන් අනතුරු ඇඟීමක් කරලා තියෙනවා. ඉදිරි අවුරුදු වලදී මේ විදිහටම තවත් උෂ්ණත්වය වැඩිවීමකට බලාපොරොත්තු වැඩිවීමක් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා ඒ ගැන පෙර සූදානම්කින් ඉන්නයි කියලා.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ ලෝවටා විශේෂාංගයේ නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ අදත් ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ මාධ්‍යවේදී විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. අමල්, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.
අයිබෝන් මදුර.
SBS
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 SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.